Honorable D.V. Chanaka, you have 15 minutes.
ගරුණීය ජකතානායකතුමනි, මම පළමුවෙන්ම සුබ පතනවා මේ අයවැය ලේඛනයට. ඒ වගේම රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ වෙනස, ඒ සංවර්ධනය කරන්න හැකි වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. මං විශාල මේකේ හොඳ සාධනීය කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා. මං ඒවට අවධානය යොමු කරන්න යන්නේ නැහැ. මොකද 159ක්ම ඉන්නවා. මේක තියෙන හොඳ කියන්නේ. ඒකින්ද මං ඒ පිළිබඳව අවධානය කරන්නේ නැහැ. මොකද අපිට 65ක් වගේ තමයි මේකේ අඩුපාඩු තියෙනවා නම් පෙන්වා සිටින්න තියෙන්නේ. ඒකින්ද කරු කතානායකතුමනි, මම අයවැයට එන්න කලින් ඊයේ නලින්ද ජයතිස්ස මැතිතුමා කරු ප්‍රකාශයක් පිළිබඳව අවධානය යොමු කරන්න කැමැති. එතුමා පළවෙනියට එන්නුව එතුමා 103 ඉඳන් 152ට එතුමාලගේ දේශපාලනය කරගෙන ගිහිපු විදි. කොහොමද මේ ආණ්ඩුව 3/2ක ආණ්ඩුවක් හදපු ආකාරය පෙන්වන්නේ? අනිත් පැත්තෙන් එතුමා කියනවා 2.5 කණ්ඩායම. 2.5 කණ්ඩායමට නම් ඒවා හඳේ කිය. අපි හඳෙන් හරි, ඉරෙන් හරි, එහෙම නැත්නම් අඟහරු වලින් හරි, නෙප්චූන් වලින් හරි, ප්ලූටෝ වලින් හරි අපි වැඩේ කරගන්න. හැබැයි ගරු ආණ්ඩු පක්ෂ සංවිධායකතුමනි, ඔබතුමාලගේ ලක්ෂ 68 ආරක්ෂා කරගන්න කටයුතු කරන්න. ප්‍රාදේශ සභා මැතිවරණ එනවා. හැබැයි දැන් පොහොට්ටුව ගැන කතා කරනවා වැඩි. ඉස්සර නම් කතා කරේ නැහැ. ඒකද සමීක්ෂණ වාර්තා වල නැතුව ඇති නේ වසන්ත ඇමතුමා. ඒක හිත පොඩ්ඩක් ඒ පිළිවද අවධානය යොමු කරන්න. අපේ 2.5 මාසයක් යනකොට 3 වුණා. ඒකවත් ආණ්ඩුපති සංවිධායකතුමා දන්නේ නැහැ. හැබැයි කමක් නැහැ. ඔබතුමාලගේ වැඩේ කරන්න, අපි අපේ වැඩේ කරගෙන යන්න. ඒ වගේම තමයි ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ අයවැයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නෙවෙයි මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අතර විශාල පරස්පරතාව දකිනවා. එකක් තමයි මේක හඳුන්වලා දුන්නේ බදු නැති අයවැය. අනුර කුමාර දිසානායක මහත්තයා, ඒ වගේම අග්‍රාමාත්‍යතුමිය ඇතුළු මේ සියලුම දෙනා හඳුන්වලා දුන්නේ බදු නැති අයවැය. හැබැයි අනිත් පැත්තෙන් මේ අයවැය ප්‍රකාශෙම තියෙනවා 124ක බදු වැඩි වීමක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි 4.6 බිලියන 4600ක බදු ආදායමක් බලාපොරොත්තු වෙනවා කියන 124ක් වැඩි වෙනවා. හැබැයි මේක ඉතාමත් ලස්සනට අයවැයෙන් වැඩි කරන්නේ නැතුව හැමදේම ඊට කලින් වැඩි කරා. ඔබතුමාලා පොරොන්දුනේ අඩු කරනවා කියලා. ගරු අග්‍රාමාත්‍යතුමිය නෑ කිව්වට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා ඖෂධවල තියෙන වැට් එක අයින් කරනවා කියලාත් තියෙනවා. පාසල් උපකරණවල වැට් එක අයින් කරනවා කියලාත් තියෙනවා. ඒ වගේම සෝලා පැනල් වල වැට් එක අයින් කරනවා කියලා තියෙනවා. ඒ වගේම මංගාව වීඩියෝ තියෙනවා. අනුර කුමාර දිසානායක මහත්තයා මේක පළවෙනි අයවැයෙන් කරනවා කියලා රැස්වීම් වල කියලා තියෙනවා. ඒ වගේම තමයි තොරතුරු තාක්ෂණය IT වලට වැට් එක අයින් කරනවා කියලා තියෙනවා. මේ වගේම තමයි ඒ සියලුම ඒ ලිස්ට් එකක් තියෙනවා. මම ඒ ලිස්ට් එක සභාගත කරනවා. මේ සියල්ලගෙම වැට් එක අයින් කරනවා කියලා කියනවා. හැබැයි එහෙම වැට් අයින් කිරීමක් නම් අපි දැක්කේ නැහැ. ඒ දීපු බොරු පොරොන්දුවක් තමයි ඒ තියෙන්නේ. ඒ වගේම තමයි බදු ගැහුවේ නැහැ කිව්වට අයවැයට කලින්ම බදු ටික දාගත්තා. withholding tax එක රඳවා ගැනීමේ බද්ද 105 ඉඳන් 110 දක්වා වැඩි කරා. සාමාන්‍ය 105න් විතර බිලියන 180ක් ගිය අවුරුද්දේ ආදායම ලැබිලා තියෙනවා. එහෙම නැත්නම් කෝටි 10000ක ආදායමක් ලැබිලා තියෙනවා 105. හැබැයි 105 10ට වැඩි කරනවා. ඒ කියන්නේ මොකද්ද? තවත් කෝටි 18000ක අලුත් බදු එකතු කරලා තියෙනවා රටේ ජනතාවට. මේක මේ කෝටිපති ව්‍යාපාරිකයන්. අග්‍රාමාත්‍යතුමියත් හැමදෙස්සෙම කියන්නේ ගජමිතුරුවා. ගජමිතුරු කෝටිපතින්ට. හැබැයි මේ ගජමිතුරු කෝටිපතින්ට නෙමෙයි මේ බදු දාලා තියෙන්නේ. මේව දාලා තියෙන තැම්පතුකරුවන්ට. ලංකාවේ කෝටිපති තැම්පතු දාන්නේ නේ. ලංකාවේ කෝටිපති සේවිස් වල සල්ලි දාන්නේ නේ. සාමාන්‍යයෙන් මේවයි දාන්නේ එක්කෝ ETF එකෙන් ඉතුරු වෙන සල්ලි ටික. එහෙම නැත්නම් EPF එකෙන් ඉතුරු වෙන සල්ලි ටික. එහෙම නැත්නම් මේකේ දාන්නේ පෙන්ෂන් එකෙන් හම්බෙච්ච විශ්‍රාමිකයට හම්බෙච්ච සල්ලි ටික දාන්නේ. එහෙම නැත්නම් මේකේ දාන්නේ පුංචි දරුවෝ ඉපදිච්ච දවසේ ඉඳන් කැකුළු ඒ ගිණුම් වලට තමයි මේ සල්ලි දාන්නේ. ඒවට තමයි මේ බදු ගැහුවේ. එහෙම නැතුව මේ කෝටිපති ව්‍යාපාරිකයන්ට නෙමෙයි, රටේ සමස්ත ජනතාවට, මේක මධ්‍යම ප්‍රාන්තිකයට, ගමේ දුප්පත් මිනිස්සුන්ට තමයි මේ බද්ද ගහලා තියෙන්නේ කෝටි 18000. ඒ වගේම අනිත් පැත්තේ අපි දැක්කා වැඩිහිටියන්ට තව බද්දක් තියෙනවා. මත්පැන් වලට එක පැත්තකින් බදු දාලා තියෙනවා. මේ මත්පැන් බොන්නේත් අපේ රටේම ඒ ජනතාව තමයි. වැඩිහිටියන්ට මත්පැන් වලට දානවා, පොඩිහිටියන්ට පුංචි ළමයිට දානවා බීම් බෝතලේට. මේක දාලා තියෙන්නේ ස්මැක් කම්පැනියට නෙමෙයි. මේක දාලා තියෙන්නේ කොකාකෝලා කම්පැනියට නෙමෙයි. මේක දාලා තියෙන්නේ පෙප්සි කම්පැනියට නෙමෙයි. මේක දාලා තියෙන්නේ රෙඩ් බුල් කම්පැනියට නෙමෙයි. මේක ඉන්ඩිරෙක්ට් ටැක්ස් එකක්. මේක කෙලින්ම ගෙවන්න වෙන්නේ රටේ බීම් බෝතලේ බෙන පුංචි කෙනාටත් එහෙමයි. ෆැන්ට් එක බිව්වත් එහෙමයි. ක්‍රීම් සෝඩා එක බිව්වත් එහෙමයි. ඒවට වෙනම බදු දාලා තියෙනවා. ඊට අමතරව වාහනවලද තියෙන බද්ද දැන් රටේ ජනතාව බලන් හිටිය ලක්ෂ 12ට 20ට කාර් එකක් ගන්න. අන්තිමට මොකද වුනේ? කාර් වලද තිබ්බටත් වැඩිය බදු වැඩි කරා. අපි හිතුවේ පුංචි මිනිහගේ මධ්‍යම ප්‍රාන්තිකයගේ වාහනේ ගන්න සිහිනිය ඇති කරයි කියලා අන්තිමට ත්‍රිවිල් එක ලක්ෂ 20යි. බයික් එක ලක්ෂ 10යි. මේක තමයි පුනරුද ආණ්ඩුව ගෙනාපු වෙනස. ගරු සභාපති ගරු නියෝජකතානායකතුමනි, ඒ වගේම තමයි ඒකට දෙන නිදහසට කාරණේ මොකද්ද කියනවා. මේ වෙලාවේ බදු අඩු කරලා වාහන අඩු වුණෝති මොකද්ද වෙන්නේ? ලීසින් කම්පැනි කඩන් වැටෙනවා, වාහන සේල්සි කඩන් වැටෙනවා. ඉතින් කතානායකතුමනි, මේ කතාව හැමදාමට වළංගු වෙන්නේ. දැන් මේ අවුරුද්දේ බදු අඩු කරොත්, එහෙම නැත්නම් මේ අවුරුද්දේ තියෙන බදුත් එක්ක වාහන ගෙනාවොත් මේ ලීසින් කම්පැනිව මොකක්ද අනිත් ලබන අවුරුද්දේ? එහෙනම් ලබන අවුරුද්දේත් අඩු කරන්න බෑ. එතකොට ලබන අවුරුද්දේ අඩු කරොත් මේ අවුරුද්දේ ගෙනාපු ලීසින් කම්පැනි කඩාවැටෙන. එතකොට ඊළඟ අවුරුද්දේ අඩු කරොත්, මේ විදියට කරොත් කවදාවත් රටේ ජනතාවට වාහනයක් ගන්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් කන්ඩිෂන් එක. මේ වාහන ආනයි නේද දානවා? අවුරුදු දෙකක් පරණ වාහන විතරයි ගේන්න පුළුවන්. අපි දන්නවා ජපානයේ වගේ වාහන මිල අඩු වෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 4 පැන්නම. මොකද අවුරුදු 4 පැන්නම ඒ රටේ තියෙන රෝඩ් කන්ඩිෂන් එක සාමාන්‍ය අවුරුදු 4 පැන්නම. හැබැයි සිතාමතාම මේක අවුරුදු දෙකක් දාපු ගමන් මොකද වෙන්නේ? අන්තිමට වෙන්නේ රටේ ජනතාවට අඩුවට ගන්න තියෙන වාහන නැති වෙනවා. මේක කෝටිපතියට ප්‍රකෝටිපතියට විතරක් වාහන ගේන්න පුළුවන් විදියට හදපු අයවැයක්. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි, අනිත් පැත්තෙන් කතා කරා අපේ කලින් කතා කර මන්ත්‍රීතුමා, මේකේ ධීවරයන්ට කෘෂිකර්මාන්තය ගැන හිතලා හදපු අයවැයක් කියලා. හැබැයි අපි දන්නවා හොඳ කාරණයක්. අපි දැක්ක අනුර කුමාර දිසානායක මහත්තයා ආපු ගමන්ම තෙල් වලට රුපියල් 25ක් ධීවරයන්ට අඩු කරලා දෙනවා කියලා කිව්වා. තෙල් වලින් රුපියල් 25ක් අඩු කරලා දෙනවා කිව්වා. හැබැයි ඇත්තට වුණා? වුණා මාස දෙකක්. ඡන්දෙ ඉවර වෙච්ච දවසේ ඉඳන් නොවැම්බර් මාසේ ඉඳන් අද දක්වා එක මාසයකවත් ධීවරයන්ට ධීවර සහනාධාරය ලැබිලා නැහැ. දැන් දවස් ගානක් බෝට්ටු ගිහිල්ලා එනවා. හැබැයි ධීවරයන්ට හම්බෙච්ච කිසිම ධීවර සම්මානයක් නැහැ. සභා රිට ප්‍රාදේශ සභාවම වසන්ත මහත්මයා දෙන්න බලන් ඉන්නවත් දන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේ නම් එහෙම කිසිම ආධාරයක් ධීවරයන්ට ලැබෙන්නේ නැහැ. ඒ වගේම කෘෂිකර්මාන්තය ගත්තා. අපි දැක්කා දැන් කෘෂි ගෝවි මහතුරු ඇවිල්ලා කියනවා අපිට 120 මදි. අපිට දෙන්න කියනවා 130 රුපියල් 10ක වැඩි කිරීමක් ඉල්ලනවා ජනාධිපතිතුමාගේ. මොකද තඹුත්තේ ගම ඒ වගේම අනුරාධපුරෙන් ආපු ගෝවි මහත්තයේ පුතෙක් විදියට රුපියල් 10ක් වැඩි කරලා ඉල්ලනවා. හැබැයි මොකද වුනේ? ගෝවි මහත්තුරුන්ට කිව්වේ රුපියල් 10ක් නෙවෙයි, ඇමතිතුමා කියනවා මේසරේ දුන්න නැත්තම්, රටේ බදු මුදල් වලින් තමයි තෙල් ටික දෙන්නේ, රටේ මුදල් වලින් තමයි වතුර ටික දෙන්නේ, පොහොර ටික දෙන්නේ. අපි අවධානය යොමු කරනවා මේගොල්ලොන්ට තවදුරටත් පොහොර දෙනවද වතුර දෙනවද කියලා අවධානය යොමු කරනවා. ඒ පොඩි මිනිහට, පොඩි ගොවියට. හැබැයි ගමේ මුදලාලියාම කොහොමද? හාල්මෝල් මුදලාලිය ඇවිල්ලා ජනාධිපතිතුමා හමු වුණා ගමන් හාල් මිල 280යි කියපු ගමන් 220 දිබපාලන මිල 230ට ගියා. ගොවි මහත්තයා ඇවිල්ලා ඉල්ලුවම රුපියල් 10ක් බෑ. හැබැයි හාල්මෝල් හිමි ඇවිල්ලා කිල්ලපු ගමන් රුපියල් 10 දෙන්න ගියේ විනාඩි 5යි. ඕක තමයි ඇත්ත தත්තේ. මේ පොඩි මිනිහ ගැන හිතන ආණ්ඩුවක් හෝ අයවැයක් නෙවෙයි. හැබැයි ඇත්තම தත්තේ තමයි මේ රටේ ජනතාව රැවැට්ටුවා. අනිත් පැත්තේ උපාධිධාරී දැන් 35,000 බලාගෙන ඉන්නවා රැකියාව දෙනවා කියලා. 45ට වැඩි අයට රැකියාව දෙනවා කියලා පොරොන්දු වුණා. දැන් උපාධිධාරීගේ සංගම් අපිට හම්බුනාම රැකියාව විහිදෙද්දි මේගොල්ලෝ කියනවා මේ ආණ්ඩුව අපිට පොරොන්දු දුන්නේ 35,000කට රැකියාව දෙනවා, 45,000 වැඩි අයට රැකියාව දෙනවා, මේ වගේ තමයි පොරොන්දු දුන්නේ කියලා. හැබැයි අද ඒවා නැති වෙගෙන යනවා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපි දන්නවා දැන් මේ ආණ්ඩුව කියනවා අපි වාහන පර්මිට් දෙන්නේ නැහැ කියලා. මේ කොහේ තිබ්බ පර්මිට් එකක්ද? දෙදස් දහනමේ පසෙ කොහොමත් පොයමිට දුන්නේ නෑ. මේ මෙතන ඉන්න මංහිතන් හිට මන්ත්‍රීවරයෙක් ඉන්නවන දෙදස් නමේ හනේ පසෙ ගෝටාබේ රාජභක්ෂ මහත්තයා වාහන පොයමිට මන්ත්‍රීවරුන්ට දුන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා වාහන පොයමිට දුන්නේ නෑ. මේ අලුතෙන් කරපු දෙයන්නේ මේ කොහොමත් දුන්නේ නෑ. ඒ වගේම තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහනයක් වෙන් වෙලා තිබුණෙත් නෑ 2024ට කලින්. හැබැයි ඇමතිවරුන්ට තිබුණා. මේ ඇමතිවරුන්ට ඒ විදියටම ඒ ගාන්ටම තියෙනවා. එහෙම නැතුව මේ අලුතෙන් කරා වගේ ජනතාව රවට්ටන. හැබැයි ගරු කථානායකතුමනි 2019 ද 23 දක්වා මන්ත්‍රීවරුන්ට පර්මිට් එක දුන්නේ නැති වුණාට රාජ්‍ය සේවකයන්ට පර්මිට් එක දුන්නා. විධායක ශ්‍රේණිවල නිලධාරීන්ට දුන්නා. වෛද්‍යවරුන්ට දුන්නා. අද එහෙම පර්මිට් එක ලැබිච්ච ඒ විධායක ශ්‍රේණියේ නිලධාරි ඒ වගේම වෛද්‍යවරු අද බලාගෙන ඉන්නවා තමන්ගේ වාහනයක් ගේ. තමන් අවුරුදු 4ක් බලාගෙන ඉඳලා වාහන ගේ නාණයන එක නවසර දුන්නු ගමන් මොකද වෙන්නේ? පර්මිට් වලට වාහන ගේන්න දෙන්නේ නැහැ. අසාධාරණද කරු නියෝජ්‍ය කතානායක ඔබතුමා වෛද්‍යවරේ. මේකේ ලොකුම අසාධාරණේ වෙන්නේ වෛද්‍යවරුන්ට. මොකද අපි දන්නවා ලංකාවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට වාහනයක් හම්බෙනවා. රියදුරෙක් මහත්තයෙකුත් හම්බෙනවා. වාහනයයි රියදුරු මහත්තයයි සියලුම විධායක ශ්‍රේණියේ ප්‍රාදේශීය ලේකම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දිසාපත්තුමා වෙන්න පුළුවන්. ඇඩිෂනල් සෙක්‍රටරි සෙක්‍රටරි මේගොල්ලොට වාහනයයි රියදුරයි දෙන්නම හම්බෙනවා. හැබැයි වෛද්‍යවරයෙකුට වාහනයක් හම්බෙන්නේ නැහැ, රියදුරෙක් හම්බෙන්නේ නැහැ. එතකොට මේගොල්ලන්ට හම්බෙන්නේ පොඩි දීමනාවක් පමණයි. මේ රියදුරාටයි ඔක්කොටම දෙන්නේ රුපියල් 70,000ක දීමනාවක් පමණයි. හැබැයි මේගොල්ලෝ බලාගෙන හිටියා කමන්නේ දීමනාව කමන්නේ අපි පර්මිට් එකෙන් වාහනයක් ගේනවා කියලා. හැබැයි මොකද වුනේ? අද මේගොල්ලන්ට ඒ පර්මිට් එකෙන් වාහනයක් ගේන්න අවසරේ නැහැ. ගරු විශේෂ මග්‍රාමාත්තුමේ ජනාධිපතිතුමා ඉල්ලන්න කැමති මෙහෙම අසාධාරණේ කරන්න එපා. මේම අසාධාරණේ කරන්න එපා. මන්ත්‍රීවරුන්ට පර්මිට් එපා. හැබැයි මේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට දීපු පර්මිට් එක වෛද්‍යවරුන්ට දී මේ පර්මිට් එකේ ඒගොල්ලන්ට වාහනයක් ගේන්න අවසර ලබා දෙන්න කියලා මං ඉල්ලීම කරන්න කැමති. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි අපි දැක්කා දිගටම මර්ධනේ. අපි දැක්කා දිගටම තර්ජනේ. අපි නලින්ද ජයතිස්ස
බැතුමා
තුම කිව්වා අපි හඳේ කතාවක්. හැබැයි ඊයේ දිනේ මේ ආණ්ඩුවේම නියෝජ්‍ය ඇමතිවරයෙක් කියනවා නාමල් රාජපක්ෂ අපේ පක්ෂේ නායකතුමාට අපේ කණ්ඩායමේ නායකතුමාට කියනවා ගමට ගියොත් යන්න වෙන්නේ වලට කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ඔබතුමල්ලගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිතුමා කියනවා නාමල් රාජපක්ෂ ඇමතිතුමා ගමින් ගමට වැඩසටහන ගමට ගියොත් යන්න වෙන්නේ වලට. මොකද්ද මේ තර්ජනය? එක පැත්තකින් රටේ වෙන සියලුම පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව ඒක බෝලේ පාස් කරනවා ආණ්ඩුවේ රාජපක්ෂවරුන්ගේ පැත්තට. අනිත් පැත්තේ නියෝජ්‍ය ඇමතිවරයා ඍජුවම තර්ජනය කරනවා, මර තර්ජනය කරනවා. වලට තමයි යන්න වෙන්නේ. මේක පළවත්තේ කරපු ප්ලෑන් එකක්ද? ඔබතුමා බලන්නේ ඊයේ සියලුම මාධ්‍ය වාර්තා කරා. මේක පළවත්තේ කරපු ප්ලෑන් එක කටින් පෙන්නද? මාධ්‍ය ප්‍රශ්න කරනවා නාමල් රාජපක්ෂ මහත්තයා ගමින් ගමට යනවා කියලා. එතකොට ඇමතිතුමා කියනවා ගමට නෙමෙයි තුමට යන්න වෙන්නේ වලට කියලා. මේව තමයි තර්ජනය. එදා ඔබතුමල්ලා එදා ජනතා විමුක්ති පෙරමුණේ ගතිය එළියට එනවා. මේ NPP කියන්නේ නෙමෙයි, මේ ජනතා විමුක්ති පෙරමුණේ එදා ඒ මිලේච්ඡ ගතිය, ඒ මිනිමරු ගතිය හිටපු ගමන් එළියට පයින්නවා. ඒක තමයි අපි දැක්කේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයා, එහෙම නැත්නම් මේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයා මේ කරපු තර්ජනය තරේ හෙලා දකිනවා. එක පැත්තකින් ආරක්ෂාව අයින් කරනවා, අනිත් පැත්තෙන් වලට යවන්න බලාගෙන ඉන්නවා. තමන්ගේ අසාර්ථකත්වය වෙනකොට, ආණ්ඩුව අසාර්ථක වෙනකොට, රට අසාර්ථක වෙනකොට මෙතුමල්ලගේ උත්සාහය තමයි විපක්ෂයේ මන්ත්‍රීවරු මර්ධනය කරන්න වලට යවලා හරි මෙතුමල්ල උත්සාහ කරනවා මේ කටවල් වහන්න. හැබැයි ඒකට නම් නේද වසන්තවතුමා, ඒවට නම් අපි ඉන්නේ නැහැ. ඔබතුමා කිව්වේ නැහැ. ඔබතුමා ගිහිල්ලා ඔබතුමාගේ පිටිපස්සේ ඉන්න නියෝජ්‍ය ඇමතිතුමාගෙන් අහන්න මොකද්ද මේ වලේ කතාව. චමිදුද මහත්තයත් එක්කනේ ඉන්ටර්වයුව ගැන ගොඩාක් ඉන්ටර්වයුව තියෙනවා. ඔබතුමල්ලත් එක්ක මේ පරිස්සම් වෙන්න ගිහින් ඉන්ටර්වයුව තියෙනවා. එකක් විතරක් බලන්න එපා, ඔක්කොම බලන්න. හැබැයි ප්‍රශ්නේ ඇමතිතුමා ඕක නෙවෙයි, නියෝජ්‍ය ඇමතිතුමා. ඔබතුමල්ලගේ නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ගිහිල්ලා අහන්න නාමල් රාජපක්ෂ ඇමතිතුමා වලට යවනවා කිව්වේ කියලා. එතුම ගමට ගියෝ වලට යවනවා කිව්වේ. මේක ආණ්ඩුවේ, මේක සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, නියෝජ්‍ය ඇමති කෙනෙක් ප්‍රකාශය. ගරු නියෝජ්‍ය කතානායක දුමුණ එක පැත්තක වරප්‍රසාද කඩ වෙලා තියෙනවා, එක පැත්තක තර්ජනයක් වෙලා තියෙනවා, එක පැත්තක ජීවිත තර්ජනයක් වෙලා තියෙනවා. ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක්ගේ මේ තර්ජනය මේ ඇඟ ඇතුලෙන් එන්නේ, මේ කරපු ප්ලෑන්ද මේ වද ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ. ගොවිය එළියට බහිනකොට, දීවර එළියට බහිනකොට විපක්ෂයේ මන්ත්‍රීවරු වලට යවන්නද සූදානම් වෙන්නේ කියලා.
Honorable D.V. Chanaka, your time is up.
Thank you very much.